ගරු විජිත හේරත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් නොසිතූ වෙලාවක තමයි මේ හදිසි ආපදා තත්ත්වය ඇති වුණේ. ඒ ආපදා තත්ත්වය ඇති වෙච්ච විගසම ජනාධිපතිතුමා, ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියලු දෙනාම කැඳෙව්වා. ඒ වෙලාවේ ඒ රටේ පැවතිච්ච විත්වා සුලිකුණාටු තත්ත්වයත් එක්ක විපක්ෂයෙන් තමයි ඉස්සල්ලාම යෝජනා කරේ හදිසි නීතිය පනවන්න කියලා. අද ගොඩක් අයට මතක නැහැ හදිසි නීතිය දාන්න කියලා කිව්වේ. හදිසි නීතිය යටතේ තමයි හදිසි තත්ත්වය ප්‍රකාශය කළේ. හරිද? ඒ නිසා ඔබතුමාලට දැන් ඒක අමතක වෙලා තියෙන හින්දා නැවත මතක් කරේ. හොඳට මතක් කරන්න, මාධ්‍යවල ඒ ප්‍රකාශ තියෙනවා, සජීවී ප්‍රකාශත් තියෙනවා, මුද්‍රිත මාධ්‍යවලට කර ප්‍රකාශත් තියෙනවා. ඔබතුමාලගේ පැත්තෙන්ම තමයි මේ හදිසි නීතිය පනවන්න කියන යෝජනාව ආවේ. ඒකට අපි ආණ්ඩුවක් විදියට එකඟ වුණා. ඒ අනුව එකඟතාවයෙන් තමයි මේ හදිසි නීතිය පැනවුන් ලැබි. හදිසි නීතිය පනවන්න හේතුව තමයි තියෙන අනිකුත් පනත, ඒ කියන්නේ ආපදා කළමනාකරණ පනත. ආපදා කළමනාකරණය පිළිබඳ තියෙන පනත ශක්තිමත් නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකට මැදිහත් වෙන්න. ඒක විපක්ෂයේ ඔබතුමාලා පිළිගන්නවා. විපක්ෂ නායකතුමත් කියනවා ඒක සංශෝධනය කරන්න ඕනි කියලා. සංශෝධනය කරන්න ඕනි කියලා කියන එකෙන්ම අදහස හරි පැහැදිලි. එතුමත් පිළිගන්නවා මේක පණ තියෙන පණතක් නෙමෙයි කියලා. ඉතින් පණ නැති පණතකින් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න බෑ. ඒ නිසා තමයි හදිසි නීතිය අවශ්‍ය වුණේ. ඉතින් දැනටමත් අපි ආපදා කළමනාකරණ සභාව කැඳපු වෙලාවේ එතුමත් විපක්ෂයේ මන්ත්‍රීවරුත් සහභාගී වුණා. එතෙන්දී අපි තීන්දුවක්ම ගත්තා, දැනට පවතින මේ පනත සංශෝධනය කරන්න. ඒ සඳහා දැනට කටයුතු කරමින් යනවා. ඉතින් පහුගිය කාලය තුළ ආපදා කළමනාකරණ සභාව කැඳවලා තිබුණෙත් නැහැ. අවුරුදු 7ක් කැඳවලා නැහැ. ඒ පනති දින නීති ප්‍රකාරව ඇත්තටම ආපදා කියන්නේ ඒ පිළිබඳ ඉන්න අධ්‍යක්ෂකවරයා පත්කිරීම අනුමත විය යුතුයි ආපදා කළමනාකරණ සභාවේ. පහුගිය කාලයේ පුරාවටම එහෙම අනුමත කිරීමක් කරලා තිබුණෙත් නැහැ. හිටපු අය දැන් විශ්‍රාමත් ගිහිල්ලා තියෙනවා. ඇත්තම ගත්තොත් නීත්‍යානුකූලත් නැහැ. එවැනි තත්ත්වයක් තමයි ඉතිහාසයේ තිබුණේ. ඒක වෙනස් කරන්න තමයි ශක්තිමත්ව වේගෙන් මැදිහත් වෙන්න තමයි මේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරේ. හදිසි තත්ත්වය අවශ්‍ය වුණේ 25,000 දෙන්න, 50,000 දෙන්න, ඒකට නම් නෙමෙයි. එතුමන්ල ඇහුවා මේ 50,000 දෙන්න හදිසි නීතිය ඕනේ නැහැ නේද කියලා. 25,000 දෙන්න හදිසි නීතිය ඕනේ නැහැ නේද කියලා. 25,000 දෙන්න 50,000 දෙන්න තරම් සරල තත්ත්වයක නෙමෙයි මේ ව්‍යසන තත්ත්වය තිබුණේ. ඇත්තම ගත්තොත් ක්ෂණිකව අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අනෙකුත් සහන සේවා බලකායන්, ඒ වගේම සියලුම රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය සේවාවක් විදිහට මේ සේවාවන් සැපීම සඳහා කැඳවිය යුතු තිබුණා. ඒ අවශ්‍යතාවය අදත් එහෙමම තියෙනවා. ඒත් ඔබතුමාලම කියනවනේ සමහර වැඩ තවම කෙරෙලා නැහැ මදි කියලා. ඉතින් මදි හින්දා තමයි මේක තවත් උණි. තව ඉවර නැහැ. ඉතින් මේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක්ව පත් කිරීමේ හැකියාව ලැබුණේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පත් කිරීමත් එක්ක තමයි සියලුම අත්‍යවශ්‍ය සේවාවන් එතුමාගේ මැදිහත් වීමෙන් කැඳවීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නෛතික බලය ලැබෙන්නේ එතනින්. මතක ඇති නුවර, බදුල්ල, ඒ කඳුකර ප්‍රදේශවල පාරවල් සම්පූර්ණයෙන්ම ණය ගිහිල්ලා යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ප්‍රවාහනේ සම්පූර්ණයෙන්ම අඩාවලලා තිබුණේ. ඒ ප්‍රදේශවල තියෙන යන්ත්‍රෝපකරණ පාවිච්චි කරගන්න විදිහක් නැහැ. වාහනවලට යන්න බෑ. එතකොට වැලිගම ප්‍රාදේශ සභාවෙන්, හම්බන්තොට වෙලියත්තේ ප්‍රාදේශ සභාවලින්, නගර සභාවලින් ඒ තියෙන යන්ත්‍රෝපකරණ වාහන ටික එහෙට යවන්න පුළුවන් උනේ හදිසි නීතිය නිසා. හදිසි නීතිය නැත්තම් බෑ. මේ ගම්පොළ ඔබතුමන්ලාගේම පාලනයේ තියෙන සභාවේ ඒ ප්‍රදේශයේ තියෙන කුණු ටික ඉවත් කරගන්න, ඒ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර කරන්න කොළඹ මහනගර සභාවෙන් යන්න උනා. කොළඹ මහනගර සභාවේ වාහන ටික ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ හදිසි නීති නිසා. එහෙම නැත්නම් එක් ප්‍රාදේශ සභාවක වාහනයක් තවත් ප්‍රදේශයකට එහෙම යන්න බෑ. පළාත් දෙකක් අතර සම්බන්ධයක්. ප්‍රාදේශ සභාවේ තියෙන සාමාන්‍ය නීතියට තියෙන නෛතික රාමුව තුල කරන්න බෑ. හැබැයි ඒ தත්ත්වය වෙනස් කරලා ශනිකව මැදිහත් වෙන්න හැකියාව ලැබෙන්නේ හදිසි නීතිය ප්‍රකාශ කිරීම. එහෙම නැත්නම් 25000 50000 දෙන්න හදිසි නීතිය අවශ්‍යයි කියලා නෙමෙයි. නිසා හදිසි නීතිය අත්‍යවශ්‍ය වෙන්නේ වෙන කවකටවත් නෙමෙයි. මේ ආපදා தත්ත්වයෙන් ජනතාව මුදව ගැනීම, ඒ වගේම ආපදා தත්ත්වයෙන් විනාශයට පත්වෙච්ච පාරවල් ටික, ගොඩනැගිලි ටික යථා තත්ත්වයට පත් කිරීම, ඒ වගේම අනතුරුදායක ලෙස හඳුනාගත් කඳු ප්‍රදේශ වලින් ඒ ජනතාව ඉවත් කරලා එයට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න වෙනත් ආයතන ලබා ගැනීම, ඒ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ හදිසි නීතියට. ඒකයි මේ හදිසි නීතිය අවශ්‍ය වෙලා තියෙන්නේ. සහ හදිසි නීතියේ අවශ්‍යතාවය මේ රටේ කවුරුත් ජනතාව පිළිගන්න. ඔබතුමන්ලා ඒක දැන් දේශපාලන ආයුධයක් කරගෙන විවේචනය කරන්න හැදුවට ඔබතුමන්ලම යෝජනා කරලා ඔබතුමන්ලගේම යෝජනාවක් විදිහට තමයි හදිසි නීතිය අපි පනවනු ලැබුවේ. මේක පවත්වාගෙන යන්නේ ඔබතුමන්ලා එදා කරපු යෝජනාවට අනුව. සර් මේ හදිසි නීතිය අනියත බයක් ඇති කරගත යුතු එකක් නෙමෙයි. ඉතා පැහැදිලිව මේ තාක් හදිසි නීතිය අපි කිසිදු ආකාරයක ජනතා මර්ධනයකට පාවිච්චි කළා නැහැ. ඉදිරියටත් අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ ගැන අපි සහතික වෙනු. ඉතින් වැඩ වර්ජන, උද්ඝෝෂණ ඕන තරම් තියෙනවා. වෛද්‍යවරු විවිධ වෘත්ති ක්‍රියාමාර්ග ගත්තා. විවිධ ශ්‍රේෂ්ඨවලයේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. දැනුත් රටේ විවිධ තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් කිසිවකට හදිසි නීතිය පාවිච්චි කළා නැහැ. හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා, වගන්ති තියෙනවා. අර කිව්වා වගේ හදිසි නීතිය අපි පනවලා තියෙන මේකේ 29 වෙනි වගන්තිය ඒවා තියෙනවා. ස්ථානවලට ඇතුල් වීමේදී ඒ බලතල තියෙනවා. හැබැයි අපි පාවිච්චි කරලා තියෙන NBRO එක ඒ නිලධාරී මහත්තුරුන්ට ඒ ස්ථානවලට යන්න. ඉන් එහා අපි එහෙම වෙනස් විදිහකට පාවිච්චි කරලා තියෙනවද? නැහැ. මේ තියෙන 19 වෙනි වගන්තිය අපි කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ? මාධ්‍ය මර්ධනයට. මාධ්‍ය තුල අදත් ආණ්ඩුවට එරෙහිව විවිධ විවේචන, චෝදනා, අවලාද, අපවාද නගනවා. බොරු අවලාදත් නගනවා. මේ පාර්ලිමේන්තුවේ කොච්චර කියනවද? ඉතින් මාධ්‍යවල කොච්චර කියනවද? ඉතින් ආණ්ඩුවේ කිසිවකටත් මර්ධනකාරී ක්‍රියාමාර්ග කරන්නේ නැහැ. 19 වෙනි වගන්තිය අපි මාධ්‍ය මර්ධනයට පාවිච්චි කරලා නැහැ. කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ? ඉතින් පාවිච්චි කළ හැකි කියලා කියනවා. ඒ කියන්නේ මේ අනාගතේ එහෙම විය හැකි කියලා බිල්ලමවන. එහෙම බිල්ලමවලා යථාර්ථය වහන්න බෑ. යථාර්ථය එහෙම දෙයක් නැහැ. ප්‍රායෝගික යථාර්ථය තුළ කිසිදු ආකාරයක මාධ්‍ය මර්ධනය සඳහා හදිසි නීතිය පනවලා තියෙන හදිසි නීතිය 19 වෙනි වගන්තිය අපි පාවිච්චි කළා නැහැ, පාවිච්චි කරන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳව ඒ හදිසි නීතිය නිසා නෙමෙයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුට යම්කිසි කෙනෙක් කැඳවන්නේ ඒක සාමාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදයේ සම්ප්‍රදායයි. ඒක පාර්ලිමේන්තු රීතිවලට අනුව කියනවා. හදිසි නීතිය තිබ්බත් නැතත් ඒක කරනවා, කරන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තු යම්කිසි කෙනෙක් වරප්‍රසාද කමිටුවට කැඳවීම මේ හදිසි නීතිය නිසා සිද්ධ වුණා කියනවා නම් ඒක අමූලික බොරුවක්. එහෙම දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ පනතේ 32 වෙනි වගන්තිය. දැන් මේ වගන්ති විදිහට ගෙනහැර පෑවේ මේ වගන්ති වලින් මේවා විය හැකි විය හැකි කියලා නෑ. කිසිසේත්ම මේ කිසිදු වගන්තියක් ජනතා මර්ධනය සඳහා පාවිච්චි කරලා නෑ, පාවිච්චි කරන්නෙත් නෑ. තව වගකීමෙන් කියනවා. අපි දැනට තියෙන ජනතා මර්ධන අනපනත් වෙනස් කරමු. දැනටමත් අපි ඔන්ලයින් සේෆ්ටි බිල් එක එය සංශෝධනය කරලා එය ජනතා අදහස් දැක්වීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මාස දෙකක් විතර වෙනවා. ඒ පිළිබඳ ජනතාවගෙන් විවිධ සංවිධාන වලින් අපි අදහස් යෝජනා ගන්න. ඒ පැවතිච්ච පනත වෙනස් කරන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීපු තීන්දුවට අනුව ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තියෙන කරුණුත් ඇතුළත් කරලා ඒ වගේම තවත් වෙනස් විය යුතු තැන් මොනවද කියලා ජනතාවගේ අදහස් විමසලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පනත වෙනස් කරන්න අපි දැනටමත් කටයුතු කරමින් ඉන්නේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අතීතයේ යොදාගත්ත විදිය අපි කවුරුත් දන්නවා. අපි කාටවත් ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඒක වෙනස් කරන්න අපි මහජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනවරමක් අපිට ලැබුණා. ඒ ජනවරමට අනුව අපි ඒ කටයුත්ත දැන් කරලා තියෙනවා. අපි ඒ අලුතෙන් ඒ තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ වෙනුවට රාජ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ පනතක් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒක අපි ජනතා අදහස් වලට ඉදිරිපත් කරලා තියෙනවා. විවිධ සංවිධාන, විවිධ පුද්ගලයන් පුවත්පත්වල ඒ ගැන විවේචන කරනවා, විචාර ලියනවා, අදහස් දක්වනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු අදහස් විවේචන ඒ සියල්ල සැලකිලිට අරගෙන අවසානයේ අපි ඒවත් එක්ක ඒ පනත ජනතාවාදී විදිහට වෙනස් කරමු. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අපි දැනටමත් ප්‍රායෝගිකව පෙන්නුම් කරලා තියෙනවා. කිසිදු ආකාරයකින් අපි මේ හදිසි නීතිය මර්ධන ජනතා මර්ධන පාවිච්චි කරන්නේ නැහැ කියන එකට තවත් එක් සාධකයක් මේක. මොකද අපිට අවශ්‍ය වෙන්නේ තව තවත් ප්‍රජාතන්ත්‍රවාදී අනපනත් නීති රීති හඳුන්වා දෙමින් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් ඉදිරියට යනවා වගේම මානව සංවර්ධනයත් ඉදිරියට ගේන්න. මානව සංවර්ධනය ඇති කරන්න පුළුවන් වෙන්නේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ල ස්ථාපිත කිරීමෙන් තමයි. ඉතින් අපි ඒ වෙනුවෙන් කැපවෙච්ච දේශපාලන ව්‍යාපාරය විපක්ෂයේ ඔබතුමන්ලා කියන්න දෙයක් නැතුණාම කරන්න දෙයක් නැතුණාම ඉතින් මොකක් හරි ඔහේ තියෙන එකක් අල්ලගෙන කෑ ගහනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක තේරෙනවා. ඉතින් විපක්ෂයේ කාර්යභාරයේ විදිහට ඔය මොනවා හරි කියව කියව ඉන්න එක කෑ ගහන එක ඒක සාමාන්‍ය විපක්ෂයේ ඉතින් එදා ඉඳලා කරන වැඩේ දැනුත් කරනවා. ඒ ගැන අපි කලබල වෙන්නේ නැහැ. ඒ ගැන අපි කේන්ති ගන්නෙත් නැහැ. ඒ ගැන අපි සිනහ මුසු මූණෙන් ඒක පිළි අරගෙන ඕන දෙයක් කියන්න කියලා ඉඩ තියලා තියෙනවා. ඉතින් කියන්න කමන්නේ. අපි අපේ වැඩේ කරා යන්න. අපි ආර්ථිකය හදනවා. අපි රට ගොඩනගෙන වැඩේ කරනවා. දිත්වා සුලකුණාඩු තත්ත්වය ආවට පස්සේ ඉතාම වේගයෙන් අපි මැදිහත් වුණා. ඒ වේගයෙන් මැදිහත් වීමේ ප්‍රතිඵලයක් විදිහට ජනතාවගේ ප්‍රධාන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් ඉතාම ක්ෂණිකව කෙටි කාලයක් තුළ ඒ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්න අපි සමත් වුණා. ඔබතුමන්ලා කෑ ගැහුවා. නිවිද්දේ කියනවා. ඒවා අපි ගණන් ගන්න නැහැ කියන්නේ. ඒකී කියේ ඉන්න අපි වැඩ කරා යන්න. ඉතින් ඔබතුමන්ලා ඒ කියන එක තුළ සතුටු වෙනවා නම් දුන්න ආණ්ඩුවට මොන හරි කියලා වචන වලින් ඇට්ටි හැලෙන්න දුන්නා කියලා සතුටු වෙනවා නම් පොත්ගලිකව සතුටු වෙන්න. ඒ ආත්ම තෘප්තිය ඔබතුමන් ලබා ගන්න. හැබැයි ජනතාව ඔතන නෙමෙයි ඉන්නේ. ජනතාව මේ රජය කරන මේ සත්ක්‍රියාවන් එක්ක ජනතාව ඉතා සුබවාදීව ඉන්නේ. ඉතින් අද නුවර ගියාම ජනාධිපතිතුමාව පිළිගන්න විදිය ජනාධිපතිතුමාට ජනතාවගේ තියෙන ප්‍රතිචාරය. මේක තමයි ජනතාවගේ ඇත්ත ආදරේ. යාපනයට ගියාම ජනතාව කොහොමද ජනාධිපතිතුමාව පිළිගන්නේ? ජනාධිපතිතුමාව වැළඳගන්නේ කොහොමද? ඒක තමයි ජනතා ආදරේ. ඔබතුමන්ලා ඒකට පටහැනිව විකාර දොඩවනකොට ප්‍රතික්ෂේප වෙන්නේ ඔබතුමන්ලා කියන එක තනියෙන් ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහා ඉඳලා හරි තේරුම් ගන්න. එච්චර අපිට කියන්න තියෙන්නේ. ඒ ගැන අපි කේන්ති ගන්නේ නැහැ. අපි අපේ වැඩේ රජයේ වගකීම අපි කරනවා. මේ හදිසි නීතිය ඇත්තටම ඕනි උනේ අදත් ඕනි වෙලා තියෙන්නේ සේවාවන් වේගවත් කරන්න. අපිට මතකයි නොවැම්බර් මාසේ අග 25 26 27 මේක එනකොට හරියටම ගත්තොත් 27 වෙනිදා ඒ කියන්නේ අපේ රට සංචාරක වැඩියෙන්ම පැමිණෙන කාල සීමාව නොවැම්බර් දෙසැම්බර් කියන්නේ අපේ සීසන් එක. ඒ මොහොතේ අපිට ලොකු සැකයක් තිබුණ සංචාරකයන් පැමිණීම නතර වෙයි කියලා. බුකින් කැන්සල් වෙයි කියලා. ඒතර හදිසි නීතියේ පැනවීම නිසා අපිට හැකියාව ලැබුණා සංචාරක සේවාව අත්‍යවශ්‍ය සේවාවක් විදිහට හදිසි නීතිය යටතේ නාමකරණය කරන්න. ඒකත් එක්ක සංචාර කර්මාන්තේ ඒ මුහුණ දීපු අර්බුදකාරී තත්ත්වය පියමං කරන්න අපි ඒක පාවිච්චි කරා. අදත් ඒක තමයි කරන්නේ. ශනිකෝ මැදිහත් වෙලා විවිධ ඒකක පිහිටෙව්වා. දෙසැම්බර් මාසේ සංචාරකව මුළුමනින්ම නතර වෙයි කියලා තිබිච්ච බය සම්පූර්ණ අනිත් පැත්තට හැරුණා. ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණිච්ච මාසයේ බවට පහුගිය දෙසැම්බර් මාසයේ පත් කරා. 258,000 වැඩිම සංචාරකයන් පැමිණිච්ච දෙසැම්බර් මාසෙ. මේ ජනවාරි මාසේ 277,000 සංචාරකයෝ ලංකාවට පැමුණා. වැඩියෙන්ම ලංකා ඉතිහාසයේ සංචාරකයන් පැමිණිච්ච ජනවාරි මාසෙ. දිත්වා සුනිකුණාඩු තත්ත්වයක් යටතේ රේල් පාරවල් ටික තාමත් සම්පූර්ණ කළ හදලා නැහැ. තව තියෙනවා හදන්න කොටසක්. සමහර පාලම් ටිකක් පාලම් තියෙනවා තාම හදලා නැහැ. තාමත් ඒ ප්‍රවාහනේ සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම තියෙද්දිත් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කරගන්න පුළුවන් වුණේ, වැඩි කරගන්න පුළුවන් වුණේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා, ඒ හදිසි නීතිය භාවිතා කරලා අපි ඒ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීම හරහා කරගත්ත කාර්යභාරය. තෙවැනි උදාහරණ තමයි හැම ශේෂ්ත්‍රෙම තියෙන සෞඛ්‍ය සේවා වේවා, නිවාස ශේෂ්ත්‍රය වේවා, ප්‍රවාහන මහමාර්ග සේවා වේවා, වරාය වේවා, ඒ සියලු සේවාවන් කඩිනම්ව යන්න පුළුවන් වෙලා තින්නේ මේ තත්ත්වය තුළ. ඒ විතරක් නෙමෙයි,
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු අමාත්‍යතුමනි,
මේ ප්‍රොකියුමන්ට් ක්‍රමවේදය, ප්‍රසම්පාදන ක්‍රමවේදය, ඒවට බොහෝ කල් ගත වෙනවා. ඒ ක්‍රමවේදයනුත් කෙටි කාලයන් කෙටි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා ඒ හදිසි නීතිය තත්ත්වය තුළ, ඒ සඳහන් වෙච්ච නීති සම්පාදනය තුළින්. එනිසා මේ හදිසි නීතිය අපි පාවිච්චි කරන්න ඉතා පැහැදිලිව වෙන මොකටවත් නෙමෙයි, මේ රටේ ජනතාවට මේ දිත්වා කුණාතු සත්‍යයෙන් ජනතාව මුදුව ගැනීම සඳහා පමණයි. ඒ පිළිබඳ ඒ වෙච්ච ආර්ථික හානිය පිළිබඳ ඇස්තමේන්තුවක් ලෝක බැංකුව ඉදිරිපත් කරා. ඒ ලෝක බැංකු ඉදිරිපත් කරපු වාර්තාව මේ තියෙන තත්ත්වයේ පිළිබඳ කරන ලද ඇගීමෙන් දැනට ලබා දීලා තියෙන වාර්තාව. ඒක සම්පූර්ණ වියදම නෙමෙයි, ඒක අපි දන්නවා. ඒක අපි නොදැන ඉන්නවා කියන එක පට්ටපල් බොරුවක්. විපක්ෂ නායකතුමාකව ඒක අපි අනුව දන්නේ නැහැ කියලා නෑ, දන්නවා. මෙවැනි තත්ත්වයක් වුණාම මුළුමනින්ම වෙච්ච හානිය සම්පූර්ණ ඇස්තමේන්තු කරන්න යම් කාලයක් ගත වෙනවා. එතෙක් අන්තර්කාලීනව ලබා දීපු ඒ වාර්තාව තමයි බිලියන 4.1, ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ බඳ අවබෝධය තියෙන ඒ සමීක්ෂණය තවම යනවා. නමුත් ඒ යන වියදම පියවගන්න අපි අවශ්‍ය කරන පරිපූර්ණ ඇස්තමේන්තු වහාම පාර්ලිමේන්තු ඉදිරිපත් කළ සම්මත කරගත්තා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවලින් අපි ආධාර උපකාර ලබා ගත්තා, ලබා ගනිමින් තියෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ තවමත් අපිට විවිධාකාරයෙන් උදව් උපකාර කරනවා. ඒ සියල්ල මැදින් තමයි අපි දිත්වා කුණාටු තත්ත්වයෙන් රට මුදව ගැනීම සඳහා වෙච්ච මේ ශනික මෙහෙයුම, මේ ඔපරේෂන් එක කරලා සාර්ථකව ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. එනිසා ඔබතුමන්ලාගේ පැත්තෙන් සතුටු වෙන්න මොන හරි කිව්වට අපි ඒව කිසිසේත්ම ගණන් ගන්නෑ, අපි ඒවට කේන්ති ගන්නෑ. ඔබතුමන්ලා සතුටු වෙන්න එච්චර අපිට කියන්න තියෙන්නේ, රට ජනතාවත් එක්ක ඉස්සරහට යනවා, ආණ්ඩුව ඒ ජනතාවත් එක්ක අපේ වගකීම ඉතා පැහැදිලිව නිර්වුල්ව ඉෂ්ට කරමින් යනවා. ඒ වගකීම අපි ඉටු කරනවා කියමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.